කතානායකවරයා විසින් කරන ලබන නිවේදනය නිවේදනාංක A. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 3හි විධිවිධාන සහ 20 22 දෙසැම්බර් මාස 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පත් කරන ලද ආංශික අධීක්ෂණ කාර්ක සභා 17ක් සඳහා සේවය කිරීමට තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද සමාජික මන්ත්‍රීවරයන්ගේ නම් සියල්ලම මා විසින් සභාගත කරනු ලබන අතර ඒවා හැන්සඩ් වාර්තාවේ භාෂා ත්‍රිත්වයෙන්ම පළ කරන ලද බව මේ සභාවට දන්වනු කැමැත්තෙමි. කතානායකවරු විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර
ඉල්ලුවා මොකද මම ඔබතුමාට කලිනුත් කිව්වා අධීක්ෂණය කියන්නේ ආණ්ඩුවට අධීක්ෂණය කරන්න බෑ ආණ්ඩුව වැඩ.
ඔව්.
අධීක්ෂණය කරන්න ඕන විපක්ෂය. ඉතින් ඒක සාර්ථක වෙන්න නම් විපක්ෂයේ සභාපතිකම දෙන්න ඕන ආණ්ඩුවට බහුතරයක් තියාගත්තට කමන්නේ. දැන් ඔබතුමා දන්නවනේ දැන් මේ රජය පාර්ලිමේන්තුවේ ඒගොල්ලගේ කැබිනට් එකේ ඒගොල්ලගේ හැම එකම ඒගොල්ලගේ. නමුත් රට බග්ගලොත් කෙරුවා. ඉතින් ඒකයි මම කියන්නේ අධීක්ෂණය විපක්ෂයෙන් දෙන්න. සභාවේ බහුතරයක් තියාගත්තට කමන්නේ. මොකද ආණ්ඩුවට ආණ්ඩුව අධීක්ෂණය කරන්න බෑනේ. ඔබතුමා දන්නවනේ පසුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල්.
බොහොම සිතේ මම ඒ කාරණේ පිටුමා ගරු කතානායකතුමාව දැනුවත් කරා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර කතානායකවරුන්ගේ ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 7 කාණ්ඩයේ 20 කොටස සහ 7 කාණ්ඩයේ 24 හා 25 කොටස් සහ 2021 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවෙනි කාණ්ඩයේ 11, 12, 13, 14, 15, 16, 17, 18 හා 19 කොටස් සිවවෙනි කාණ්ඩයේ 9, 10, 11, 12 හා 13 කොටස් සහ 6 කාණ්ඩයේ 1 හා 2 කොටස් මම ඉදිරිපත් කරමි.
යෝජ්‍ය කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරමි.
2. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154(6) ව්‍යවස්ථාවට ප්‍රකාරව 2016 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 23 කොටස 2017 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 28 කොටස 2018 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 43 කොටස 3 කාණ්ඩයේ 17 කොටස සහ 9 කාණ්ඩයේ 34 කොටස 2019 වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 40 හා 41 කොටස් සහ 9 කාණ්ඩයේ 32 හා 33 හා 34 කොටස් 2020 මුදල් වර්ෂය සඳහා විගණනාධිපති වාර්තාවේ 2 කාණ්ඩයේ 35 හා 36 කොටස් 2 කාණ්ඩයේ 18 කොටස සහ 9 කාණ්ඩයේ 24 25 හා 26 කොටස් සහ 2021 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 6 7 8 9 10 11 12 හා කොටස් 3 කාණ්ඩයේ 3 4 5 හා 6 කොටස් සහ 9 කාණ්ඩයේ 3 4 5 6 හා 7 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කර.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම කාන්තා ළමා කටයුතු හා සමාජ සබල ගැනීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් ගරු ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය විසින් පිළිගැන්වීම. පැමිණ නැත. රජයේ මුදල් පිදුමල කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහතා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද 2023 මුදල් වර්ෂයේ සඳහා වන විසර්ජන 50 කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරන සූදානම්. ගරු කතානායකතුමා, අවසර දෙන්න අපිට මේක සතියක් පමණයි මේ වැඩ කටයුතු තිබෙන නිසා ඉංග්‍රීසි වාර්තාව සූදානම්. අද දවස ඇතුළත අපි සිංහල වාර්තාව සහ දෙමළ වාර්තාව ඉදිරිපත් කරන සූදානම්.
හොඳයි.
ගරු කතානායකතුමා, මට විනාඩි දෙකක් දෙන්න ගරු කතානායකතුමා. මම මේ ඔක්කොම කියවන්නේ නැහැ, but executive summary I just want to make mention of the main components of section 2. So this is the report on the assumptions, the Committee on Public Finance report on the 23 budget assessment of the fiscal, financial, economic assumptions. Make a vadagat. මොකද අපේ අයවැය ඉදිරිපත් කරනකොට ඒක තක්සේරුවක් කරන්න ඕනේ උපකල්පන සම්බන්ධයෙන්. හරි එතකොට මේකේ මූලික කොටස විතරක් මම කියවන්නම් සෙක්ෂන් 2 අනිත් එක ප්‍රථම වතාවට ගරු කතානායකතුමා අපේ මුදල් කාර්ක සභාවට තාක්ෂණික කාර්ය මණ්ඩලයක් පත් කරගෙන තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ මේ ස්ථාපනය කරන්න. ඉතින් ඒ නිසා මේක අපි අවුට්සෝස් කළා නෙවෙයි අපේ කාර්ය මණ්ඩලයෙන්ම තමයි ප්‍රථම වතාවට ඉදිරිපත් කරන්න කියන එක අතවශ්‍යම සතුටෙන් ප්‍රකාශ කරන්නත් කැමතියි. Section 2 discusses the economic and financial assumptions underlying the budget 23 and the key risk factors associated with these assumptions. The two main macroeconomic assumptions, since the Honorable Prime Minister is also here, sir, used in the formulation of the budget are real GDP growth and the inflation rate. Real GDP growth rate for 23 is assumed to be negative 3%. Given the current economic crisis, achieving a positive 5.7 percentage point change in the real GDP growth from the lowest growth of minus 8.7% observed for the past several decades may prove challenging, sir. The COPF observes that the possible downside risk of the real GDP growth rate assumption can arise from GDP sectoral forecast and changes in aggregate demand. On the production side, the industry sector is expected to record a subpar performance, particularly given the weak global growth forecast for 2023. As you know, entire global growth forecast is falling. On the demand side, contractionary monetary policy coupled with tight fiscal policies expected to dampen investment and consumption, posing a risk to the economic recovery. Here what we are trying to point out, sir, is that with interest rates now at 36% on the temporary overdraft and leasing about 40% plus, it is going to be extremely difficult for industrial sector to grow. On inflation, the committee is of the view that an annual average inflation rate of 30% assumed in the budget is plausible. You know, the assumption, Honorable Speaker, for this year, inflation is 30%. Uddamane siyata 30 kata thamai me upakalpane karala thiyenne. Api viswas karanawa eka sadharanai kiyala. Samahara vita ita wada adu wenna puluwam. Namuth ekak api mataka thiya ganna one. Uddamane siyata 30ta purokathane karana nisa upakalpane karana nisa thamai obala balaporuttu wenne badu laba gannakota uddamane nisa labena badu pramanaya wedi wenawa kiyana eka. Although the latest data indicate a deceleration in inflation, global inflationary pressures together with supply chain disruptions will keep inflation at elevated levels in 2023. This section also looks at other assumptions such as expected export growth and profitability of the financial sector underlying the budget estimates. One more minute, sir. Section 3 provides an analysis of the revenue and expenditure estimates in the 23 budget and evaluates them against the assumptions underlying these estimates and the policy measures undertaken in the budget. Given that tax revenue increase in line with nominal GDP, right? Nominal GDP growth, policy changes and improvements in tax administration, revenue categories are assessed in terms of change attributed to nominal growth and changes attributed to policy measures and better administration. So what we are saying is, because the inflation is so high, there is going to be a natural growth in your revenue. But to get the additional revenue beyond inflation is a question given the falling growth rates that we are expecting. The final point that I want to highlight, sir, is on the expenditure front. Although the budget 23 maintains recurrent expenditure at current levels, this is mainly driven by the reduction in non-interest recurrent expenditure. And this is important what I'm going to say. Against the backdrop of the economic crisis and high inflation, it may be difficult to maintain certain categories of non-interest recurrent expenditure such as salaries and wages at the levels in 23. As interest payments are expected to rise considerably, primarily on account of domestic borrowings, the committee is of the view that there is a rollover risk associated with short-term domestic borrowing, given the current high-yielding rates on treasury bills. The main risk associated with the foreign interest payment estimate is that it is heavily reliant on the progress of debt restructuring negotiation. Meka ithamathma wedagath sabhapathiwaraya hatiyata kalabala karanne nathuwa me kathawa kiyannone. E thamai upakalpana karala tiyenne 2023 June maase 31 wenakan api naya api suspend karala tiyenne videsha naya suspend karala tiyenne nisa gewimata awasthawayak naha. ඊට පස්සේ ජූලි මාසේ ඉඳලා දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් ඕන් බලාපොරොත්තු වෙන්නේ විදේශ ණය වලින් 150ක් ගෙවන්න විතරයි. 150ක් ගෙවන්න. ඒක ඉතුරු 50 කපලා දාන්න තමයි මේ උපකල්පනය කරලා තියෙන්නේ. අනිත් එක සභානායකතුමා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපි මේක highlight කරනවා. Domestic debt සම්බන්ධ. අපිට තියෙන ලොකුම වියදම ගරු හිටපු ජනාධිපතිතුමා අපිට තියෙන ලොකුම වියදම තමයි පොලිය. මේ පොලිය දේශීය පොලිය. එතකොට මේ දේශීය පොලිය ඉතාමත්ම ඉහළ නිසා කෙටි කාලීන මාස 3 ණය තමයි අපි ලබා ගන්න. ඒකටත් හිටපු ජනාධිපතිතුමා අපි 133ක් දැන් ගෙවනවා. මේක කොච්චර දුරට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද කිය පිළිබඳව විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කලින් කිව්වේ ආර්ථිකයේ ඉදිරියට ගමන් කිරීම පිළිබඳ ගැටලු මතුවලා තියෙනවා පොලිය අනුපාතය ඉතාමත්ම වැඩි නිසා. එතකොට පොලිය අනුපාතය අඩු කරගන්න නම් කරන්න තියෙන එක ක්‍රමයක් තමයි දේශීය ණය පිළිබඳව හිතන්න වෙනවා. අපි ඒක ගැන මොකද්ද කරන්න කියලා නැහැ. නමුත් කමිටුව හැටියට අපේ වගකීමක් තියෙනවා මේ සභාව දැනුවත් කරන්න දේශීය ණය ගෙවීම පිළිබඳ ගැටලුවක් මතුවෙමින් පවතිනවා. හරි. ඉතින් ඒ නිසා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපේ කමිටුව දැඩිව ප්‍රකාශ කරන්න කැමති. බොහොමත්ම ස්තුතියි කාලේ.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු සයන්ස් හිමිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හර්ෂ සිල්වා මැතිතුමත් එක්ක එකග වෙනවා. ඒකම ප්‍රධාන කාරණයක් මතු කරන්න කැමති මම මගේ කතාව තුළදී ඒ පිළිබඳව පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මේ දේශීය ණය සම්බන්ධයෙන් අද විවිධ කාරණා තොරතුරු හුවමාරු වෙනවා. එයින්ද තමයි ගරු මන්ත්‍රීතුමා මා දැස්ත මේන් රීසන් why we can't borrow for above 3 months, because there are so many speculations are there. People speculate, some knowingly speculate, some unknowingly speculate. So the moment you speculate, people will not come and invest in bonds over 3 months. So yes, this concern is taken, the point is taken, but I think it is the responsibility of the parliament also not to speculate on domestic debt where we have not taken a decision on domestic debt.
එතුමා කියන කතාව හරි. ඒ කියන්නේ විශ්වාසය මත තමයි මූල්‍ය වෙළඳපොළ වැඩ කරන්නේ. හරි. බැංකුවක හිටපු ප්‍රධාන නිලධාරියෙක් හැටියට, ප්‍රධානව බැංකුවක භාණ්ඩාගාරවරයෙක් හැටියට සහ මගේ තියෙන අත්දැකීම අනුවත් මම දන්නවා, if you are in the call money market, it is based on perception. ගෙවන්න පුළුවන්ද, ගෙවන්න බැරිද? ඉතින් මූල්‍ය වෙළඳපොළක මූලිකම අවශ්‍යතාවය තමයි කොන්ෆිඩන්ස්, විශ්වාසය. එතකොට මේ විශ්වාසය ගොඩනගන්න අවශ්‍යයි රාජ්‍යයට. දැන් මුදල් ඇමතුමා කියන්නේ විශ්වාසය බිඳ වැටීම නිසා, ස්පෙකියුලේට් වෙන නිසා මාස 3ට එහා ආයෝජනය කරන්න පුද්ගලයෝ සූදානම් නැහැ කියලා. ඒක මම පිළිගන්නවා. නමුත් ඒක ඔබලාගේ වගකීම. ඒ විශ්වාසය ගොඩනගන එක ජාත්‍යන්තර හා දේශීය ඔබලාගේ මූලිකම වගකීම. ඒකයි හිටපු ජනාධිපතිතුමා මූලිකම වගකීම. ඒකයි අපේ අගමැතිතුමා ඔබලාගේ තියෙන මූලිකම වගකීම තමයි නැවතත් මේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ගොඩනගන. ඒක තමයි අපි ඉතාමත්ම වග කියන විදියට සභාපති හැටියට මුදල් කාර්ක සභාවේ අපිට වගකීමක් තියෙනවා මේක දැනුවත් කරන්න. නමුත් අපි කිසිම විදියකට මේක සම්බන්ධයෙන් ස්පෙකියුලේට් කරන්නෙත් නැහැ, හරිද වැරදිද කියන්නෙත් නැහැ. Just pointing out, sir, honorable deputy minister of finance, that you have to make sure that you act on your words, not mere words. Thank you.
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, I thank honorable Dr. Harsha Silva, the chairman of the finance committee, for tabling the observations and then comment on that. So we will consider that definitely. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අංක ඊළඟ අයිතමය පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 හි විධානවල හා 2022 ඔක්තෝබර් 18 සහ 22 නොවැම්බර් 10
යන ගරු සභානායකතුමා ගරු සභානායකතුමා තාම විෂය අංක 4 අමාත්‍යාංශ නිවේදන ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානකර්මතුමා
නියෝජ්‍ය කතානායකතුමනි බොහොමත්ම ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව මේ දිනවල විශේෂයෙන්ම කතාබහ වෙන ලක්වන මාතෘකාවක් සම්බන්ධයෙන් මගේ අවධානය යොමු කරන අමාත්‍යංශයේ ප්‍රකාශයක් විදිහට මම මේ අවස්ථාව ලබා ගන්නවා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඕමාන් රාජ්‍ය වැනි ඇතැම් ශ්‍රමිකයන් බඳවා ගන්නා රටවල්වල වීසා ක්‍රියාපටිපාටි ඉතාමත්ම ලිහිල් කිරීම හේතුවෙන් එම රටවල්වල සේවා යෝජකයන් විසින් සංචාරක වීසා භාවිතා කරමින් පැමිණෙන ශ්‍රමිකයන් සිය සේවා ස්ථාන වෙත පැමිණීමෙන් පසු එම සංචාරක වීසා රැකියා වීසා බවට පරිවර්තනය කර රැකියා සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබනවා. ඇතැම් අවස්ථාවලදී සේවා යෝජකයින් ඔවුන්ගේ බඳවා ගැනීමේ පහසුව සහ බඳවා ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමත්වය හේතුවෙන් සංචාරක වීසා මත පැමිණෙන ශ්‍රමිකයන් මෙසේ බඳවා ගැනීම සිද්ධ වෙනවා. කෙසේ වුවත් සමහර ජාවා ආරම්භකාර අතරමැදි නිශ්චිත සේවා යෝජකයින් හඳුනා නොගෙන සංචාරක වීසා භාවිතා කරමින් ගෘහාශ්‍රිතාංශයේ රැකියා සඳහා කාන්තාවන් බඳවා ගැනීම ආරම්භ කර ඇති අතර එමගින් එවැනි කාන්තාවන් රැකියා නියෝජිත ආයතනවල හෝ ගමනාන්ත රටවල වෙනත් ස්ථානයන්හි අතරමන් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවැනි කාන්තාවන් පූර්ව ගිවිසුම්ගත සේවා යෝජකයින් නොමැති බැවින් එවැනි අතරමැදි ස්ථාන තුලදී විවිධ දුෂ්කරතා හිරිහැරිවලට ලක්වීමට සිදුවෙලා තියෙනවා. තවද එම රටවල සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්ඩලවලටද එවැනි කාන්තාවන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා සහාය පතන අවස්ථාවලදී වගකිවිය යුතු බඳවා ගැනීමේ ආයතනයක් හෝ අතරමැදියන් සොයා ගැනීමට දුෂ්කර වී තිබෙනවා. සමහර අවස්ථාවලදී ගමනාන්ත රටවල බඳවා ගැනීමේ නියෝජිතයින් හෝ සේවා යෝජකයින්ගේ විශාල බඳවා ගැනීමේ ගාස්තුවක් අය කරමින් අතරමැදියන් විසින් අදාළ කාන්තාවන් බඳවාගෙන ඇති බැවින් බැව් අනාවරණය වී ඇත. සමහර කාන්තාවන් එක් රටකට ගෙනවිත් පසුව දේශ සීමා හරහා වෙනත් අසල්වැසි රටවලට ප්‍රවාහනය කරන බව නිරීක්ෂණය කර ඇත. උදාහරණ ශ්‍රී ලංකාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ පසුව ඕමාන් රාජ්‍යය කරා පිටත් කර හැරේ. ඕමාන රාජ්‍ය සහ එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික දූත මණ්ඩල ප්‍රධානීන් විසින් පහත් සඳහන් පරිදි කාන්තා ශ්‍රමිකයන් වර්තමානයේ වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාළ තානාපති කාර්යාලය හරහා ක්‍රියාත්මක කරන ලබන සුරක්ෂා නිවාසවල නවාතැන් කරන සිටින බවත් එම අය සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වෙන විට ඉල්ලීම් ලැබිලා තියෙනවා. මේ වෙනකොට ඕමානයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12 දෙනෙකුත් සංචාරක වීසා භාවිතා කරමින් වෙනත් කාර්යයන් සඳහා යන බව ලංකාවේ ගුවන් තොටුපළට හඟවලා ලංකාවෙන් එළියට ගියපු 65 දෙනෙකුත් ඇතුළු 77 දෙනෙක් ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ ඉන්නවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගිය 70 දෙනෙකුත් සංචාරක වීසා මගින් ගිය 7 දෙනෙකුත් එකතු 77 දෙනෙක් ඉන්නවා. එතකොට මේ අය අතරින් මේ පිළිබඳව සාකච්ඡා කරලා අපි සාමාන්‍යයෙන් මේ තියෙන සංඛ්‍යාව පැමිණිලි සහ මේ සුරක්ෂා නිවාසවල සිටින සංඛ්‍යාව සාමාන්‍යයෙන් සියල්ල එකතු වුණාම 1000 1500 2000 වගේ සංඛ්‍යාවල් වලට ගියා. නමුත් දැන් වෙනකොට ඒක ඉතාමත්ම අඩු සංඛ්‍යාවකට පත් වෙලා තියෙනවා. නමුත් මේ සංචාරක වීසා හරහා යන ප්‍රමාණය තමයි දැන් වැඩි වෙලා තියෙන්නේ. අනිත් ප්‍රමාණය ගෙන්වා ගැනීමට සහ ඒ ප්‍රශ්න ඇති වුණාම ඒවා විසඳීමට අපේ තානාපති කාර්යාලවල නිලධාරීන් ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වෙලා ඒ අයගේ නැවත ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කරනවා. නමුත් මේ රැඳිලා ඉන්න පුද්ගලයින් සංචාරක වීසා මත රැකී රක්ෂා සඳහා යන බව නොපවසා වෙනත් ව්‍යාජ කරුණු පවසා ලංකාවෙන් එළියට ගියපු අය නිසා ඒ අයව ලංකාවට ගෙන්වා ගැනීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එකක් තමයි මේ සංචාරක වීසා මත ගියයින් පස්සේ ඒ අය තමන්ගේ වීසා සීමාව ඉක්මවා ගත කරන හැම දවසකටම ඕමාන් රියල් 5ක් වශයෙන් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ඕමාන් රියල් 500ක්වත් සාමාන්‍ය වශයෙන් දඩයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ ටිකට්පත් සඳහා විශාල මුදලක් වැංක වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම සමහර ආයතනවලට මුදල් ලබාගෙන තියෙන නිසා මේ අය සමහර වෙලාවට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් සමහර වෙලාවට ගෙවන්න සිද්ධ වෙනවා මේ කෙනෙක් ගෙන්වා ගැනීම සඳහා. ඒ නිසා මේ පිළිබඳව අපි මේ තියෙන තත්ත්වයේ සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම මේ වගේ සිද්ධීන් හරහා එක පැත්තකින් අපේ රටේ කාන්තාවන්ට සිද්ධ වෙන අපහසුතාවය, ඒ වගේම අපේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවෙන මේ රැකියාවන් සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රශ්න, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රාජතාන්ත්‍රිකව ඇති වෙන ගැටලු, මොකද විශාල සංඛ්‍යාවක් අපේ ශ්‍රමිකයෝ ඒ රටවල වැඩ කරනවා. ඒ නිසා අපි මේ පිළිබඳව නොයෙක් නොයෙක් තීන්දුව తీරන රාශියක් අපි ගන්ට කටයුතු කළා. ඒ අනුව සංචාරක මීසා මත උක්ත රටවල් සඳහා කාර්යංශය ලියාපදිංචිය අපි දැන් මාසයකට කලින් අත්හිටවනු ලැබුවා. ඒ වගේම මෙම රටවල් දෙක සඳහා ස්වයං මාර්ගයෙන් ගෘහස්ථ සේවය සඳහා කාන්තා ශ්‍රමිකයන් සහ අඩ නිපුණතා සහිත රැකියා සඳහා යන කාන්තා ශ්‍රමිකයන් ලියාපදිංචිය අපි අත්හිටවන්න කටයුතු කළා. ඒ වගේම සංචාරක වීසා මත විදේශගත වන කාන්තාවන් පිළිබඳ ගුවන්තොටුපලේ කාර්යංශ ඒකකයේ පරීක්ෂා කිරීමේ තවදුරටත් වැඩි කිරීමට හා අයතා කූට ක්‍රම මගින් විදේශගත වීම උත්සාහ කරන්නන් හා ආධාර අනුබල ලබා දෙන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දැඩි කරන්න අපි කටයුතු කළා. මේ තත්ත්වය මෙම තැනැත්තන් සංචාරක වීසා මත අයතා ක්‍රම මගින් රැකියා සඳහා විදේශගත කරනු ලබන පාර්ශ්වයන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් කාර්යංශයේ පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මේ වෙනකොට සිද්ධීන් 190ක් පමණ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් රාශියක් අතරංගුවට ගෙන තිබෙනවා. එමෙන් මේ වර්ෂය තුළදී ස්ථාන 25ක් වංචනික ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් සාර්ථක වැටලීම් වලට ලක් කර විශේෂයෙන් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වන මිනිස් වෙළඳාම හා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන කොට්ටාෂය පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන අතර පොලිසිය මගින්ද සැකකරුවන් රාශියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපි පෙරේද දවසේදී මේ සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයක් යැවීම් කටයුතු කරපු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඊයේ දිනේදී තවත් 190 ගණනක් යැවීමට කටයුතු කරපු කාන්තාවක් අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් අධිකරණයේ මගින් අපහම් වෙලා තිබුණා. අපේ නීතිඥ මහත්වරු ඒ අය වෙනුවෙන් ඉතාමත්ම සද්භාවයෙන් ඉදිරිපත් වෙලා කරුණු ඉදිරිපත් කරලා ලංකාවේ කාන්තාවන් පිටරට පටවපු මේ දූෂණයට සම්බන්ධ වෙච්ච අයව බේරා ගැනීමට කටයුතු කරලා තිබුණා. කොහොම වුණත් වර්තමානයේ මේ තත්ත්වය සැලකිල්ලට අරගෙන මේ ක්‍රියාමාර්ග සඳහා අපි අමාත්‍යාංශයේ ඊයේ දිනේදී කැබිනට් අනුමැතිය ලබා ගත්තා. මොකද අපි අමාත්‍යාංශයට බැහැ රැකියා සඳහා විදේශගත නොවුණු පුද්ගලයෙක් සඳහා වියදම් කරන්න. ඒ සඳහා විශේෂ කැබිනට් අනුමැතියක් අපි ලබා ගත්තා. මේ සුරක්ෂා නිවාසවලට පැමිණලා ඉන්න කාන්තාවන් ආපසු ගෙන්වා ගැනීමට පළමුවෙන් මුලින්ම අපේ විමර්ශන කණ්ඩායමක් යවලා CID එකේ කණ්ඩායමක් සමග මේ අයගේ කට උත්තර අරගෙන කවුද යැව්වේ, කවුද සහයෝගය දුන්නේ, කවුද ගුවන්තොටුපලේදී උදව් කරේ, කවුද මේ අයව තරවකාරය කරේ, කවුද ගුවන්තොටුපලේදී සහය දැක්වුවේ එතනට යන්න, මේ සියල්ල හොයාගෙන ඒ අයට විරුද්ධව නඩු කටයුතු පටන් ගන්න අපි කැබිනට් අනුමැතිය ලබා ගත්ත විශේ෷ කණ්ඩායමක් යවලා. ඒ වගේම මේ අයගේ නීතිමය කටයුතු පටන් ගන්නවත් එක්කම ඒ අයව නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා වියදම් කිරීමටත් අවශ්‍ය අනුමැතිය අපි ලබා ගත්තා. ඒ වගේම මේ වගේ සිද්ධි නැවත ඇති නොවීම සඳහා මේ පුද්ගලයා රටේ ජනතාව දැනුවත් කරන්න, ඒ වගේම පුද්ගලයාට නීති රීති තද කරන්න අපේ අමාත්‍යංශ මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ අපි එකතු වෙලා වැඩ කටයුතු කරන්නත් විශේෂ වැඩ කටයුතු ආරම්භ කළා. විශේෂ කමිටුවක් ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ විදේශ රැකියා අමාත්‍යංශය එකතු කරගෙන. ඒ වගේම විදේශ කටයුතු ඇමතිතුමත් මේ වෙනකොට සියලුම තානාපති කාර්යාල සමග එකතු වෙලා අපි පෙරේද දවසේදී සාකච්ඡාවක් පවත්වලා ඊයේ දවසේදීත් විශේෂ කටයුතු සූදානම් කරලා තියෙනවා මේවන් සිද්ධි නැවත ඇති නොවෙන්න. ඊට අමතරව ඉදිරියේදී ලයිසන් බලපත්‍ර ලබා දීම පවා අපි මේනකොට තහනම් අත්හිටවල තියෙන විශේෂයෙන්ම නිවැරදි ක්‍රමවේදයක් ලබා ගන්නා මුදල වැඩි කරන්න, ඒ වගේම හැම පුද්ගලයෙක් පිළිබඳව පූර්ණ පරීක්ෂාවක් ලබා දෙන ලයිසන් එකක් පවා ඉතාමත්ම සුපරීක්ෂාකාරීව ලබා දෙන ක්‍රමවේදය අපි ආරම්භ කළ තියෙන. කොහොම වුණත් මේ වගකීම අපේ කාන්තාවන් විදේශගත කරවීමේදී මේ වංචා සහගත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඒ වගේම මේ සඳහා කරන්න තියෙන සියලු ක්‍රියාමාර්ග අපි රජයක් විදියට ගන්නවා. ඒ වගේම දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලත් අපි ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කිරියල් ඇමතුමා.
කරු නියෝජ්‍ය කතානායක තිබුණේ මම ඇමතුමාට මතක් කරන්න කැමති ඇත්ත වශයෙන්ම මේ ආර්ථික අර්බුදයට කලින් කරු නියෝජ්‍ය කතානායක තිබුණේ හැම තානාපති කාර්යාලයකම කම්කරු විපාතිමෙන්ද නිලධාරියෙක් විදේශ රැකියා නිලධාරියෙක් පත් කෙරුවා මේ අර්බුදයට කලින්. නමුත් අර්බුදයත් එක්ක ආර්ථික අර්බුදයත් එක්ක මේ කම්කරු නිලධාරියෙක් එහෙම ඔක්කොම අයින් කළා. විදේශ රැකියා නියෝජිතයෙකුත් තානාපති කාර්යාලයේ නෑ. ඉතින් ඒක තමයි මම හිතන්නේ ගරු අමාත්‍යතුමා මේකට පොඩ්ඩක් ඔයලා බලන්න.
හොඳයි. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමා.
කිරියල් අමාත්‍යතුමා කියපු කාරණාව මම පිළිගන්නවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලය 150ක් ඉන්නවා මේ රටවල් ටික ඇතුළත අපේ අනුමත කාර්ය මණ්ඩලය. නමුත් පසුගිය කාලයේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය මණ්ඩලය 40යි මුළු රටවල් සියලුම රටවල් නියෝජනය කරන්න දැනට ඉන්නේ. ඉතින් කාර්යාලවල වැඩ කටයුතු කරගන්න බොහොම අපහසුතාව මැද තමයි කරගෙන යන්නේ. නමුත් අපි මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා තවත් 50ක කණ්ඩායමක් දැනට తాවකාලිකව ඉස්සරහට යවන්න අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා.
හෙට්ටපම් ඇතුමා කෙටියෙන්
විනාඩියක් අවස්ථාව දෙන්න.
ඔව්.
ගරු ඇමතුමා විශේෂයෙන්ම මේ අර ඔමාන් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණාවක් තමයි කුෂාන් කියලා නැමැත්තෙක් සම්බන්ධව විශාල චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව සම්බන්ධයෙන් මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා කරුණා කරලා මේ පාර්ලිමේන්තුව දැනුවත් කරනවා නම් හොඳයි කියන එක තමයි
මම කියන්නේ.
සම්බන්ධවයි.
ඔව්. චමදේවි සිසේර මැතිතුමා.
මැතිතුමා. ඒ ගරුවන්ට ඇතර ඔතුමා ආරං තියෙන ක්‍රියාදාමයේ පිළිබඳ අපි සතුට වෙනවා. හැබැයි ওই ක්‍රියාදාම ගන්න මුලපිරුවේ මේ රටේ මාධ්‍ය ආයතන. ඒ මාධ්‍ය ආයතනෙ පෙන්නපු නිසා තමයි මම දකින විදිහට මේ ක්‍රියාත්මක වුණේ. එතෙක් අමාත්‍යාංශය සහ රටේ වගකියවතු කිසි දෙයකට අවධානය යොමු නොවුණා. අපේ රටේ ජනතාව ඇතර ඉන්න හිටින්න කන්න බොන නැති නිසා තමයි මේ වීසා අරගෙන හරි යන්නේ. ඒ නිසා මම හිතනවා මේ පිළිබඳව තව අවධානය යොමු වෙන්න ඕනේ. ඒ වගේ හිටක් වම මන්තුමා කිව්වා වගේ ඒ නිලධාරියත් එක්ක සම්බන්ධීච්ච තවත් නිලධාරීන් ඉන්නවා. ඔවුන් දැන් ඒ රාජ්‍ය තුල මෙවැනි අතවර ලක්විච්ච පිරිස වෙනත් ආකාරයේ විදියට බය ගැන්වීම සිද්ධ කරනවායි කියන කාරණේ තමයි දිගින් දිගටම තාව තියෙන්නේ. එක් පුද්ගලෙක් විතරක් ඔබතුමාලා උන් අත්අඩංගුවට අරන් උන් නැවත ගෙන්නගෙන තියෙනවා. හැබැයි තානාධිපති සේවයේ ඉන්න තවත් මූන්ට සම්බන්ධ වෙච්ච නිලධාරීන් පිළිබඳව ඔබතුමාලා තීන්දුව අරගෙන නැහැ. ඒක තමයි බරපතල කාරණයක්. ඒ හරහා දිගින් දිගටම මේ ඔබතුමා කියන ওই නිවහනේ ඉන්න බොහෝ දෙනාට විශාල අඩත්තේටන් සිද්ධ වෙනවා. ඉතින් මම හිතනවා මේ තානාධිපති සේවයටම දැනෙන්න විශේෂම අනිත් රටවලට. මොකද අපේ ලාංකික ජනතාව ආරක්ෂා කරගන්නේ මෙන්න තමයි ඔබතුමාලා අපි මහා විශාල මුදලක් ගෙවලා ඔවුන් තානාධිපති සේවයේ යොදවලා තියෙන්නේ. ඔවුන් අපේ රටේ ජනතාවට හිංසනයක් වෙනකොට ඒක පීරෙන්නේ නැත්නම් ඔබතුමා විශේෂ කාර්යයක් යොදවන්න කියලා ඉල්ලීමක් කරා.
ගරුමත්තුමා.
මේ පළවෙනියෙන්ම චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ එකෙන් පටන් ගන්නම්. දැන් සාමාන්‍යයෙන් මමත් මාධ්‍යවේදියෙක්නේ. ඒ වගේම මේ මාධ්‍ය නිසා මේ වැඩේ එළියට ආවා කිව්වහම මටත් පොඩි සතුටක්. ඒ වගේම ඔබතුමාටත් පොඩ්ඩක් කට් එක දාගන්න පුළුවන් මාධ්‍යෙන් එළියට ආවා කිව්වහම. හැබැයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පරීක්ෂණ කරලා තියෙන්නේ වැඩ පටන් අරගෙන තියෙන්නේ සියල්ල නිරන්තර සිදුවෙන වැඩසටහනක්. මේක මම 2017 2018 මේ අමාත්‍යංශයේ ඉන්න කොටත් මේ වලට විරුද්ධව දැනුවත් කිරීම අක්කඩංගුවට ගැනීම ගුවන්තොටුපළ මේ සියල්ල සිද්ධ වෙගෙන ආපු දේවල්. හැබැයි මේ විසිට වීසා ලියාපදිංචි අපි අත්හිටුවන්නේ මේට මාසෙකට ඉස්සෙල්ලා. එතකොට මේ ඊයේ අත්අඩංගුවට ගත්ත කාන්තාවට විරුද්ධව තහනම් අත්අඩංගුවට ගැනීමේ වාරණ නියෝගය ගන්න මේට මාසෙකට විතර ඉස්සෙල්ලා. එතකොට මාධ්‍ය දවස් සතියකට විතර ඉස්සෙල්ලා මේ පිළිබඳව අවධානය යොමු කර අපි ඒකට සතුටුයි. මොකද මාධ්‍ය අවධානය යොමු කරාම මේ පිළිබඳ අපිටත් වැඩි උනන්දුවකින් වැඩ කරන්න. ඒ වගේ මේ එතකොට ඒක ඒ සඳහා හම්බ වෙන සහයෝගයක් අපිට වැඩි වෙලා තියෙනවා. සිවිල් සියලු පාර්ශ්ව මේ වෙනුවෙන් එකතු වෙලා තියෙනවා. මේට කලින් අපි තනියෙන් වැඩේ බොහොම අමාරුවෙන් ඇදගෙන ගියපු එක මාධ්‍ය ලොකු හයියක් දුන්නා අපිට මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. කොහොම වුණත් මේ නීති රීති ක්‍රියාත්මක කිරීම ලයිසන් අත්හිට මේ ක්‍රියාත්මක කිරීම අඩු කිරීම විසිට වීසා නතර කිරීම ඒ වගේම තවත් මේ ගත්ත අත්අඩංගුවට ගැනීම රාශියක් සිද්ධ වෙලා තියෙන්නේ මාධ්‍ය කිව්වට පස්සේ නෙවෙයි. අපි මාධ්‍යයට දෙන්න ඕනි ගරුත්වය දෙනවා මේ වෙලාවේ ලබා දෙන දේ හරහා. හැබැයි මාධ්‍ය කියන නිසා නෙවෙයි අපි වැඩ කරන්නේ. අපි කරගෙන යන දේ මාධ්‍ය ලබා දෙන සහයෝගයටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පුද්ගලයෙක් සම්බන්ධව සඳහන් කළා මේ පුද්ගලයා සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. මේ චෝදනාව සම්බන්ධයෙන් අපිට චෝදනාවක් පමණක් වුවත් අපි සම්පූර්ණයෙන්ම ඔහුගේ වැඩ තහනම් කරලා මේ වෙනකොට ඔහුගේ තානාපති සේවයේ කටයුතු අත්හිටවලා ඔහුව ලංකාවට ගෙන එන්න වැඩ කටයුතු කරලා තියෙනවා. වැඩ තහනම් කරලා ලංකාවට ගේන්න නීතිමය කටයුතු දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ලංකාවට එනකොට ඔහු අත්අඩංගුවටගෙන ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරાવી. හැබැයි මේක චෝදනාවක්. මොකද මේ පැමිණිලි කරන පාර්ශවයක් නීත්‍යානුකූල නොවන විදියට විදේශ රටවලට ගිහිල්ලා තානාපති කාර්යාලයේ ඉන්න පුළුවන්කමක් නැති වෙනකොට මේ අය අතර යම්කිසි හුවමාරුවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපිට කවුද වැරද්ද කරාද නැද්ද අපිට පූර්ව නිගමනයකට එන්න බෑ. අපි නිලධාරීන් රකින්නෙත් නෑ. හැබැයි අවශ්‍ය පරීක්ෂණයෙන් පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ නිලධාරියා කවුරු වුණත් අවශ්‍ය නීතිය දැනටමත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. දැනට වැඩතහනම් කරලා තියෙනවා. ඔහුගේ සේවය නතර කරලා නැවත ලංකාවට කැඳවන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. ලංකාවට ආපු ගමන් ඔහු අත්අඩංගුවට ගන්නත් කටයුතු කරනවා. ඒකෝට මේ සම්බන්ධයෙන් මේ පරීක්ෂණය කරන්නේ මේ මොනම මාධ්‍යයකටත් යන්න ඉස්සෙල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපට මේ කාරණාව අදාළ නොවන නිසා ජනාධිපති කාර්යාලයට කරපු ඉල්ලීමකට ජනාධිපතිතුමා විශේෂ කණ්ඩායමක් ඕමානයට යවනවා මීට මාස දෙකකට ඉස්සෙල්ලා. ඒ යවපු පරීක්ෂණ කණ්ඩායම තමයි මේ පරීක්ෂණය කළ මේ පිළිබඳ අනාවරණය කරගන්නේ. එතකොට ඊට පස්සේ තමයි මේ පිළිබඳ මාධ්‍යයට තොරතුරු එළියට එන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳව වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විද්වාන බල 2022 ඔක්තෝබර් 18 සහ 2022 නොවැම්බර් 10 යන දිනයන්හි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවන්හි විධි විධානයන්ගෙන් නිදහස් විය යුතුයි.
සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ 20 අංකයක විසාදන 50 කෙටුම්පත විවාදය ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා.
ගරු නියෝජක කතානායකතුමනි, අයවැය සම්බන්ධයෙන් මේ වෙන විට බොහෝ පක්ෂ විපක්ෂ අදහස් පළවිති වෙන. ඒ අතර බොහෝ සාධනීය අදහස් මතු කර තිබුණා. අපි දන්නවා රටක් විදියට අප කොතනද ඉන්නේ කියලා. එතන ඉඳන් මේ දිහා බලන එකයි, ඒ දිහා පිටින් බලලා ප්‍රතිචාර දක්වන එකයි දෙකක් කියලායි මම විශ්වාස කරන්නේ. සභාපතිතුමනි, ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම මේ අයවැය නිර්මාණය කරන බව පෙන්වලා දුන්නා. එවැනි ආර්ථිකයක් ඊ කරන නම් අපි ඒ වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර රැසක් තිබෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුතු වන්නේ පවතින ගෝලීය ආර්ථික හා දේශපාලන යථාර්ථයන් සමගයි. එවැනි උපාය මාර්ගික සලස්මක් ක ගමන් කළොත් විතරයි අපට සුබවාදී අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලු දෙනාගේ සහයෝගය ඒ සඳහා ලබා දීම ඉතා වැදගත්. ගරු කතානායකතුමනි, අපි මේ තත්ත්වයේ ඉන්නේ ඇයි කියලා කවුරු හරි අහනවා නම් බොහෝ දෙනෙක් මේ ආසන්න හේතුවක් හේතු වලින් විග්‍රහ කරන්න යන නිසා හැමදාම ඉතිහාසය පුරා එන සත්‍ය යටපත් වෙනවා. ඔබ දන්නවා යහපාලන ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ ඉතිහාසයේ වැඩිම ණය බර ප්‍රමාණයක් ගත්තා. අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක මේ සභාවටවත් රටටවත් තවදුරටත් රහසක් නොවේ. අද ආර්ථික හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා කියලා මතක වෙලා වගේ කතා කරනවා. හැබැයි වගකීම අරගෙන කරන්න කිව්වම බෑ කියනවා. ඒ අය කැමති ප්‍රශ්න විචාරය කරන ජනප්‍රිය පැත්තේ ඉඳගෙන හැමදාම වීරයෝ වගේ ඉන්න. ඒ ජනතාවට අපි මතක් කරනවා අපිට ඒ වගේ වීරත්වයකින් වැඩක් නැහැ. ප්‍රශ්න අභියෝගවලත් ඒවට මුහුණ දෙන එක තමයි අපේ ප්‍රතිපත්ති. ඒ නිසා අපි මේ මොහොතේ කියලා ජනතාව අත්හැරලා පැනලා ගියේ නැහැ. එමේ යන්නේත් දැන්. අපි රට බාරගත්තේ මම කලින් කිව්වා වගේ මහා ණය කොන්දරාවක් එක්ක. එහෙම අරගෙන අද වෙනකන් අපි දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහාය දීලා තියෙනවා. ඉදිරියටත් ඒකේ වෙනසක් වෙන්නේ නැති බව මම ගරු සභාවට මතක් කරන්න කැමතියි. මේක ලේසි වැඩක් නොයි. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වගේ දේවල් අපි ඉතා අසීරුවෙන් කළමනාකරණය කරගත්තා. තවමත් ඒ සමග ඇති වුණු බොහෝ දේවල් නිවැරදි කරමින් අපි ඉදිරියට ඇවිත් තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, එහෙත් සමහර අවස්ථාවල ජනතාව මත ඒ පීඩනය වැටුණා. ඉවසන්න කිව්වට ජනතාව තමන්ගේ ප්‍රශ්නයක ඉදිරියට එන එක ආම්බුවක් නොවේ. හැබැයි ඇතැම් මත ඒක තමයි ගරු කතානායකතුමනි ඔවුන්ගේ දේශපාලන වාසියට හරවගත්තේ. ඒ නිසා මේවට කවදාවත් ජනතාවට දොස් කියන්න එපා. ඇතැම් තීන්දු වැරදි. ඒ වැරදි තීන්දු ගැන කතා කරලා පළක් නැහැ. අපි වැරදි දැන් නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. දැන් බලන්න කරන්නේ මොන තත්ත්වයේ යටතේ වුණත් එදිනෙදා රජයේ ආදායම් වියදම් පියවා ගන්න බැරි වෙන කොට ඒ රජයන් ණය ගන්නවා. එහෙම ගන්න ණය තව දවසක් දී රටේ අස්ථාවර බවට හේතු වෙනවා. ඒ නිසා ආණ්ඩු මාරු වුණා කියලා රජයට ණය කියලා මාරු වෙන ණය තියලා මාරු වෙන්න බෑ. ඒ නිසා අපි දැන් කළ යුතු වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරමින් රජයේ අයවැයගේ අඩු කර ගැනීම. ඒ සඳහා රාජ්‍ය ආදායම ඉහළ දැමිය යුතුයි. පාඩු ලබන ආයතන ලාභ තත්ත්වයක්ටපත් කර ගනිමින් කාර්යක්ෂම විදේශ විනිමය යැපීම ඉපෙයීම හැකි ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි. මේ අවස්ථාවේ ඒ වගේ අවස්ථාවක විශේෂයෙන් අපනයන ආදායම අපට නිසි පරිදි ලැබෙනවාද කියලා හොයලා බලන්න ඕන. ඒ සඳහා වක්කීම යුතු ආයතන ඊට ක්‍රියාත්මක වීමයි වැදගත් වන්නේ. සන්තියන්ත ඉංග්‍රීසි පුවත්පතක පසුගියදා මේ සම්බන්ධ විශාල එළිදරව්වක් කර තිබුණා. සාමාන්‍ය පිළිගන්නේ අපනයන සිදුවෙන දින 180කින් ඊට අදාළ මුදල් ලංකාවට ප්‍රේෂණය විය යුතුයි කියලා. හැබැයි ඒ වගේ රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් මගහරවන්න රජය වහ පියවර ගත යුතුයි. ඒ වගේම මහ බැංකුවේ දැනට සිදුවන ඒවායේ අධීක්ෂණ පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කළ යුතුයි. රේගු පද්ධතියට යොමු කරන අපනයන අංක දත්ත මහා බැංකුවට යොමු වන අපනයන අපේක්ෂණ සමග පරීක්ෂාවට ලක් විය යුතුයි. කරු කතානායකතුමනි, හැමදේම එක්ක අපනයන අදහද අපනයන ආදායම් වැඩි කර ගැනීම, දේශීය අපනයන කරුවන් දිරිගැන්වීමත් අවශ්‍යයි. අපනයන ආදායම් රටට ගෙන එමින් ඕන් කරන ජාතික මෙහෙවරත් අපි මේ අවස්ථාවේ අගය කළ යුතුයි. මේ විතරක් නොවේ, රට මුහුණ පාති මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ඒ අපනයන ආදායම් විදෙස් ගිණුම්වලට තබ නොගෙන අපේ රට ඇතුළට ගේන්න කියලා ඔවුන් සිය දිනාගෙන් ඉල්ලා සිටිනවා. කළු කතා නැගතුමනි, සමාජ ආරක්ෂණය තහවුරු වන අපනයන මූලික කරගත් තරඟකාරී ආර්ථිකය පරිසරීත ගාමීන් නීල හරිත ආර්ථිකය වගේම ඩිජිටල් ආර්ථිකයත් අපි මේ මීට පෙර ක්‍රියාවට නැංගුවා. එම වැඩපිළිවෙල මෙහෙවර අයවැයෙන් නැවත තහවුරු කිරීමට රටේ අනාගතය වෙනුවෙන් තබු සුභවාදී පියවරක් විදියටයි අපි දකින්නේ. එදා 2020 මුදල් අමාත්‍යවරයා වශයෙන් අපි පුළුල් කරපු විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්බන්ධන ක්‍රමය EGP අද රාජ්‍ය ආයතන 200කට අධික සංඛ්‍යාවක භාවිතා කරනවා. මේ ක්‍රමයෙන් රාජ්‍ය සම්පාදන ක්‍රියාවලිය අද වන විට විනිවිද හා වේගවත් ක්‍රියාවලියක් බවට පත්ව දීම සතුටට කරුණා. ටෙන්ඩර් දැන්වීමේ සිට හංසු දැමීම, හයගීම සහ ප්‍රදානය කිරීම දක්වා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සම්පූර්ණ චක්‍රය අන්තර්ජාලය හරහා ගෙනීම සඳහා මුදල් අමාත්‍යාංශය දැන් EGP පද්ධතියේ දෙවැනි අනුවාදය හඳුන්වා දීමට සූදානම්. ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන එක කඩම් කරන්න කියලා මා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයක්, මේ රටේ පහසුවෙන් දියුණු කළ හැකි කර්මාන්තයක්. අපි කාලයක් තිස්සේ එය හඳුනාගෙන ඉදිරියට ආවා. ඒත් ඇතැම් ව්‍යාපෘති අතර මඟ නැවතිලා. ඒවා නැවත ඉදිරියට අරගෙන උද්දාංග සමාගම් වගේ ඒවා දිරිමත් කරලා දේශීය වශයෙන් පවා තිබෙන උද්දාංග කාර්යභාරයන් ඔවුන්ට පවරන්න ප්‍රමුඛත්වය ගන්න කියලා අපි යෝජනා කරනවා. තරු කතා නැගතුමනි, අපි දන්නවා අයවැය ඉදිරිපත් වුණා කියලා ජනතාවගේ ප්‍රශ්න කරයෙන් විමකින්නේ නැහැ. අපි සාකච්ඡා කළ යුත්තේ ජනතාව මත වැටෙන ඒ ජීවන බර අවම කරන වැඩපිළිවෙලක් ගැනයි. එහෙම නැතුව අයවැය ආවා ඒක විවේචනය කරා කියලා, එහෙම නැත්නම් ජනතාව උස්සිගන්නවා කියලා මම දන්න තරමින් රටට හෝ ජනතාවට සිදුවන සෙතක් නැහැ. අද ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් නිර්මාණය වුණු ජනතාවක් ඉන්නවා. එවැනි අඩු ආදායම් ලබන පිරිස ආරක්ෂා කිරීම වෙනුවෙන් අයවැයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඔවුන්ට තවදුරටත් සුරක්ෂිත කරන්න අපි විසින් සමාජ ආරක්ෂණ දලක් එළිය යුතුයි. ඒක රටේ හැම පක්ෂයකම ප්‍රමුඛ අරමුණ විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එමෙ නැතුව ඔවුන්ගේ දුක කඳුල ආවේගය තවදුරටත් රටේ දේශපාලන මෙවලමක් විය යුතු නැහැ. ඒ නිසා දිළිඳු අවදානම් මත්තමේ ඉහළ ඉන්න ජනතාව වෙනුවෙන් අයවැයෙන් වැළකී යුතු මුදලක් වෙන්ව තිබීම සාධනීය තත්ත්වයක් වුණත් අපි ඔවුන් ගැන තවදුරටත් හොයා බලන්න ඕන. ඒ වගේම කිසි ආර්ථිකයේ ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් හොඳ තල්ලුවක් දීලා තියෙනවා. කුෂ්කර්මාන්තයේදී අපි කොවින්ගේ ප්‍රශ්නවලට ඔහුන්කම් දීලා මේ ගමන යනවා නම් මේ රටේ කෘෂිකර්මික නවෝදයක් වෙනුවෙන් අපට බොහෝ දේ කළ හැකිව තියෙනවා. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, රාජ්‍ය ආයතන කීපයක් ව්‍යුහගත කිරීම ගැන අයවැය අවධානය යොමු කරතුමිනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතන තියෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලැබීමේ තැනටපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම තමයි අප මුලින් කළ යුතු ඇත් වන්නේ. එනිසා මොන ආර්ථික අභියෝගයක් යටතේ වුණත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරන්න කැමැතියි. නියෝජ්‍ය කතා නායකතුමනි, සංචාරක කර්මාන්තය කෙරෙහි වගේම තරුණ ප්‍රජාව නගා සිටුවීමටත් අවශ්‍ය යෝජනා මෙවර අයවැය තුළ අන්තර්ගතයි. ඒගේම වගේම තමයි අධ්‍යාපනය ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. හැම පාසලකම දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීමට කරන ප්‍රතිසංස්කරණයන් ඉතා වැදගත්. හැබැයි දරුවන්ගේ පතපොත ගන්න යන වියදම් අඩු කරන්න ඕන. දරුවෝ කියන්නේ අපේ අනාගතය. දැන් සමහරු අහනවා ආරක්ෂාවට මෙච්චර වෙන් කරලා ඇයි අඩු කරන්න තිබුණානේ කියලා. ඒ අයට මම කියන්න ඕනේ රටේ ආරක්ෂාව තමයි හැම අධිකටම බලපාන්නේ. රටේ ආර්ථිකය බැදිලා තියෙන්නේ ආරක්ෂාව එක්කයි. ඒ නිසා නිදහස් සෞඛ්‍ය තහවුරු කරන ගමන් රටේ පවතින තත්ත්වය එක්ක ඉදිරියට යන්න නම් ඇතැම් වෙනස්කම් කරන්න අවශ්‍යයි. ඔය විශාල වශයෙන් ජනතාවගේ බොහෝ බෙහෙත් වියදම් ඉල නොයවා පවත්වා ගන්න ගන්න එක අත්‍යවශ්‍යයි. පුළුවන් තරම් දේශීය බෙහෙත් නිෂ්පාදනය ඉහළ දැමීම ගැන අප සැලකිලිමත් විය යුතුයි. ගරු කතානායකතුමනි, ඕනෑම ආණ්ඩුවක් බලයට පත් වුණාම මූලිකවම රටේ ජාතික ආරක්ෂාව සංවර්ධනය හා සමාජ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. ඇතමෙක් මේකක් හරි දෙකක් හරි කරලාට අපි නම් හැමදාම මේ හැමදේම ගැන අවධානය යොමු කළා. අපි බොහෝ දුෂ්කරතා කාලවල කාලවකවානුවල උනත් ජනතාව වෙනුවෙන් ඒ වගකීම ඉටු කරනු ලැබුවා. එදා වගේම කිසි සැකයක් නැතුව හෙටත් අපි ඒ වගකීම ඉටු කරනවා. අර කතානායකතුමනි, මේ දෙත් කියන්න ඕන. පසුගිය කාලේ මේ රටේ අර්බුද උත්සන්න කරන්න උදව් කරන අය කවුද කියලා ජනතාවට නිරාවරණය වෙලා ඉවරයි. තවත් බොහෝ දේ ජනතාව ඉදිරියේදී දැනගන්න ලැබේවි. මම කියන්න අවශ්‍ය නැහැ. අපේ රටට නැගිටින්න අවස්ථාවක් නොදෙන දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. පෞගිය කාලයේ අත්දැකීම් වලින් ජනතාව හොඳින් මේ බව තේරුම් ගත්තා. සමාජ මාධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනා මේ ගැන දැන් දන්නවා. හැබැයි ඔවුන්ට ලැජ්ජාවක් නැහැ. උන් අදත් කල්පනා කරන්නේ අපි ආපහු වටන්නේ කොහොමද කියලා. ඒ නිසා පක්ෂපාත වලට බෙදිලා ගාමරා ගන්නේ නැතුව අපට අවශ්‍ය වෙන්නේ ආණ්ඩු මාරුණාට නොවෙනස් වෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් මේ රටට හදා ගැනීම. ඒකට ભેද පැත්තකින් තියලා අපි හැමෝම එක්වන් නුවමනයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැතුව අරයා වැරදි මෙයා වැරදි කිය කියා ඉඳලා අන්තිමට ජනතාවට ඉතුරු වෙන්නේ ප්‍රතිපත්තියක් නැති රටක් විතරයි. අපි ඒ ක්‍රමයට තිත තියමු. ගරු කතානායකතුමනි, මම මේ ටික මතක් කළේ උදේශපාලනික වශයෙන් අපේ රටට තිබෙන වැදගත්කම ලෝකයා හැම රටකම දැනෙන බව කියන්නයි. ඒ නිසා අපේ රටට මෙතරම් ජාත්‍යන්තර අතපෙවීම් වැඩි වෙලා තියෙනවා. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලේ නැටුනේ. ඒ අය සංවිධානාත්මකවයි මේ රටේ ආර්ථික වැටුවේ. මේ දේ අපේ රටේ ඉතිහාසයේ අවස්ථා දෙකකදී සිදු වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයට වෙන්න තියෙන ලොකුම විනාශකලේ අයයි. රටේ ආර්ථිකය ඉහළට යන හැම අවස්ථාවකදීම මෙවැනි දේවල් සිදු වුණා. වැනුත් දේ සිදු වෙනවා. බලන්න දැන් සංචාරකීන් මේ රටට එන්න පටන් ගත්තා විතරයි තේරුමක් නැති විදිහට ඇතමෙක් බොහෝ විරෝධතා ඇති කරන්න ගත්තා. සමහරුන්ට ඒ වායේදී ඌ කියනවා. ඉතින් ජනතාවට කියන දේ මොකද්ද කියලවත් එයට තේරෙන්නේ නැහැ. අලු කතා නැගතුනේ. මාස කිහිපයකට කලින් තිබුණු රට සහ වර්තමානයේ අතර වෙනස ජනතාවට දැනෙනවා. ඇතමෙක් මේ වෙනස දේශපාලනයෙන් නැවත රත් කරන්න වෙහෙසෙනවා. අපි ඒකට එකතු වෙලා රටේ අභියෝගය ජයගෙන ඉදිරියට යා යුතුයයි ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ අපේක්ෂා සියල්ල මෙවර අයවැයෙන් එකවර නියෝජනය නොවුණත් මෙම පාය මාර්ගික වැඩපිළිවෙල රටේ සියලු ජනතාවගේ අනාගතය වෙනුවෙන් තිබූ යෝධ පියවරක් වුණු ඇතැකීම අපේ ප්‍රාර්ථනාව බව ඔබ සැමට සිහිපත් කරන්නට කැමැති. සමස්ත රටවැසියන්ටම සුභ අනාගතයක් වේවා.
බෞද්ධ සති ගරු ජනාධිපතිවරනි.